ඔබරැඳ සිරින්නේ SBS සිංහල සේවය සමකෙන් වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසන්න sps.com.au/සිංහල වෙපඩවයට
SBS ගුවන්විදිලය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන්විදිලය සමඟ sps.com.au/sinhalese.
ශ්‍රී ලංකාවේ මේ ගෙවි යන සතියේදී උණුසුම් දේශපාලනික වාතාවරණය සාකච්ඡා කරන අපේ සඳුදා වැඩසටහන සතියේ ශ්‍රී ලංකේය පුවත්ති උණුසුම එහෙමනම් දැන් අපි මෙතෙන් සිට ආරම්භ කරන සුපුරුදු පරිදි අද සඳුදා දවසේ තොරතුරු වාර්තාකරණයට පුරුදු ලෙසින්ම සූදානම් සිටින මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට. සුබදාසනක් ආයුබෝවන් මනෝජ්.
සුබදාසනක් ආයුබෝවන් දිලුක්ෂි.
අපි මුලින්ම සාකච්ඡා කරමුද මේ සර්වපාක්ෂික සමුළුවේ මේ මෑතකදී රැස්වුණු සමුළුව පිළිබඳව. මොකද අපි මීට කලින් මේ සමුළුව පිළිබඳව සාකච්ඡා කළා. සියලුම පක්ෂ නායකයන් එකතු කරගෙන ජනාධිපති රනිල් වික්‍රමසිංහ යම් උත්සාහයක් දරුවා. එහිදී සාකච්ඡා කරන්න 13 සංශෝධනය ක්‍රියාත්මක කිරීම සහ බලය බෙදීම හා සම්බන්ධව වන දෙමළ දේශපාලන පක්ෂ සහ අනිකුත් ශ්‍රී ලංකාවේ ප්‍රධාන පක්ෂවල මතිමතාන්තර ඒකරාශී කර ගැනීම සහ ඒ සඳහා වන තොරතුරු විමසා බැලීම. එහි දෙවන පියවර විදිහට මේ ගේ සතියේදී නැවත වතාවක් සර්වපාක්ෂික සමුළුවක් ඇඳවලා එහිදී ඒ පිළිබඳව සාකච්ඡා කරලා තිබුණා. එක් එක් පක්ෂ වශයෙන් ගත්තාම, කණ්ඩායම් වශයෙන් ගත්තාම, මැති අමතිවරුන් වශයෙන් ගත්තාම මේ සම්බන්ධව සිදුවුණු ප්‍රධානතම සාකච්ඡා සහ උපුටා දක්වුණු කරුණු මොනවද එතනදී?
ඔවුන් ලක්ෂයේ අපි දැක්කා පහුගිය දිනවල ජනාධිපතිතුමා ජාතික ප්‍රශ්නයක විසඳුමක් අවශ්‍ය බව සඳහන් කරා. ඊට පස්සේ තයිපොංගල් උත්සවයේදී ආපනයේදී ධාතුන් සංශෝධනයේ ක්‍රියාත්මක කිරීම පිළිබඳව කතා කළා. ඊට පස්සේ සර්වපාක්ෂික සමුළුවක් පහුගිය බ්‍රහස්පතින්දා දවසේ පැවැත්වුණා. ඒ සඳහා සියලු දේශපාලන පක්ෂවලට ආරාධනා කළා. ජාතික ජනබලවේගය සහ සමගි ජනබලවේගය පක්ෂ විදිහට මේ අවස්ථාවට සහභාගී වුණේ නැහැ. සමුළුව ආරම්භ කරලා ජනාධිපතිවරයා ඉඩම් නිදහස් කිරීම සම්බන්ධයෙන් අදහස් පළ කළා. ඊට පස්සේ මේ පරාලි ගුවන් හමුදා කඳවුරට නැගෙනහිර පැත්තේ තියෙන ඉඩම් තව ඉඩම් කොටස් මේවා අක්කර 110ක් මුල් පදිංචිකරුවන්ට දෙනවා. පෙබරවාරි 3 මේ දෙන්න බලාපොරොත්තු වෙන්නේ කියන කාරණේ ජනාධිපතිතුමා සඳහන් කළා. පවිත්‍ර වන්‍යාරච්චි අමාත්‍යවරිය සඳහන් කරලා තිබුණේ 1985 අවුරුද්දේ ප්‍රකාශයට පත් කරපු ඉඩම් සිටියම 90 තමයි ඉඩම් නිදහස් කරන්න කියලා. ඉතින් මේ අවස්ථාවේ විශේෂයෙන් සරත් වීරසේකර මන්ත්‍රීවරය සඳහන් කරලා තිබුණා එහෙම ඉඩම් දෙන්න විදිහක් නැහැ, ජාතික ආරක්ෂාවට ප්‍රශ්නයක් තියෙනවා. අපි මේ යුද්ධ කරලා ජීවිත පූජා කරලා තමයි මේ භූමිය අත්පත් කරගත්තේ කියන කාරණය එතුමා සඳහන් කරා. ඊට පස්සේ මේ වෙල්ගම ඇමතිවරයා හිටපු ඇමතිවරයා සඳහන් කරා මේ පොලිස් බලතල ඉඩම් ලබා දීම පිළිබඳව ප්‍රශ්නයේදී මේ මන්ත්‍රීවරු ජාතිවාදී අවසන් උත්සාහ කරනවා. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා ඉඩම් අක්කර 11,000ක් දුන්නා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ඉඩම් අක්කර 9,000ක් දුන්නා කියන අදහස සඳහන් කරලා කතා කරා. ඒ අවස්ථාවේ ජනාධිපතිතුමාත් ටිකක් ගෙවිඳු කුමාරතුංග මන්ත්‍රීවරයා ප්‍රකාශ කරපු අදහසක් එක්ක එතුමාට කේන්ද්‍රීය ස්වරූපයක් පෙන්නුම් කරා. මොකද ගෙවිඳු කුමාරතුංග මන්ත්‍රීතුමා කිව්වා ඔබතුමාට ජනවරමක් නැහැ, පොහොට්ටු ඇගේ ඡන්දයෙන් බලයට ආවේ ජනාධිපතිතුමා උනේ 13 වෙනි සංශෝධනයේ ක්‍රියාත්මක කරන්න නෙවෙයි, අනිත් එක ජනතාවගේ ජනවරමක් නැතුව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ඉදිරි කාලයේ ක්‍රියාත්මක කරන්න සූදානම් වෙන වෙලාවේ මේ ඉඩම් බලතල දෙන්න, පොලිස් බලතල දෙන්න ජනවරමක් දීලා නැහැ කියලා සඳහන් කරා. ඒ වෙලාවේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා කිව්වේ එතුමට බලයක් නැහැ මේ බලතල දෙන්න, එතුමා විධායකයේ විදිහට මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ තියෙන දේවල් ක්‍රියාත්මක කිරීමයි තියෙන්නේ. අවුරුදු 30ක් තිස්සේ 13 සංශෝධන ව්‍යවස්ථාවේ තියෙනවා, ඒ ව්‍යවස්ථාව ක්‍රියාත්මක කිරීම තමයි සිද්ධ කරන්නේ. එතුමාට නීති සකස් කරන්න බලය දෙන්න හැකියාවක් නැහැ. යෝජනා පාර්ලිමේන්තුවට ගේන එක තමයි එතුමා කරන්නේ. පාර්ලිමේන්තු යෝජනා ආවට පස්සේ මොකද කරන්න කියන එක මන්ත්‍රීවරු තීරණය කරන්න කියලා ජනාධිපතිතුමා සඳහන් කළා. ඊට පස්සේ ගෙවිඳු කුමාරතුංග මන්ත්‍රීතුමා එතුමා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ආවේ කියන කාරණේදී රනිල් වික්‍රමසිංහ මැතිතුමා කිව්වා මමත් ජාතික ලැයිස්තුවෙන් ආවේ, ඔබත් ජාතික ලැයිස්තුවෙන් ආවේ, හැබැයි අද මම ජනාධිපති වෙලා මෙතන ඉන්නවනේ කියන අදහස එතුමා සඳහන් කරලා කොහොමද ඒක ටිකක් හිතරිදුණු සංවාදයක් බවට පත් වුණා. අවසානයේ එතනින් ජනාධිපතිතුමා කිව්වේ තමන් පාර්ලිමේන්තුවට මේක දානවා, පාර්ලිමේන්තුවෙන් මොකද්ද කරන්න කියන එක පාර්ලිමේන්තු මන්ත්‍රීවරු තීරණය කරන්න කියලා. මේකට එකතු වුණා රාජිත් සේනාරත්න හිටපු ඇමතිවරයා. එතුමා කිව්වේ මේ ලී ක්වන් යූ රට හදනකොට ජාතිවාදය නැති කර දැමීම තමයි සිද්ධ කරේ. මේ වෙලාවේ කලින් සිද්ධ කරපු ආකාරයට ඉඩම් බලතල ලබා දීම පිළිබඳව විතරම් විරෝධයක් නැති අදහසක් රාජ්‍ය සේනාරත්න මන්ත්‍රීවරයා ඒ කාලේ ඉඳන් දරපු මතය සඳහන් කරා. මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිතුමාත් කිව්වේ කලින් මේ කාරණය සිද්ධ කරා නම් ඉඩම් කච්චේරියක් මාර්ගයෙන් කටයුතු කරලා ඉතිරි සීමිත ඉඩම් ප්‍රමාණය දුන්නා මොකද වෙන්නේ කියන අදහස මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිතුමාත් සඳහන් කරා. ඉතින් අවසාන වශයෙන් රයිල් ක්‍රමසිංහ මැතිතුමාගේ මේක තමයි පාර්ලිමේන්තුවට දානවා. පාර්ලිමේන්තුවේ සම්මත කරලා එවන එක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැඩක්. එතුමන් ඒක ක්‍රියාත්මක කිරීමේ බලයක් නැහැ. එතුම කරන්නේ මේක ක්‍රියාත්මක කරන්න පාර්ලිමේන්තුවට දාන එක. පාර්ලිමේන්තුවේ මොකද කරන්න කියන එක පාර්ලිමේන්තු මන්ත්‍රීවරු තීරණය කරන්න කියන අදහස් තමයි රයිල් ක්‍රමසිංහ ජනාධිපතිතුමා අවසාන වශයෙන් සර්වපක්ෂක සමුළුවේදී සඳහන් කළේ.
එතකොට දෙමළ දේශපාලන පක්ෂයේදී මොන වගේ අදහසක්ද දරුවේ, විශේෂයෙන්ම TNA එක වගේ පිරිස්?
ඔව්, සුමන්ත්‍රණ මන්ත්‍රීතුමා ඒ අවස්ථාවේ අදහස් පළ කළා ඉඩම් ලබා දීම පිළිබඳව. මීට පෙර ඔවුන්ගේ තිබුණු ඉඩම් බෙදා දුන්නු ආකාරය සහ ඉතිරි ඉඩම් බෙදා දීම පිළිබඳව එතුමා අදහස් පළ කරලා ඉතුරු දේශපාලන පක්ෂවල අදහසුත් ඇහුවා. රයිල් ක්‍රමසිංහ මැතිතුමත් එක්ක තමයි සාකච්ඡාව ගිය සුමන්ත්‍රණ මන්ත්‍රීතුමාගේ. ඔවුන් ඒ ඉඩම් ලබා දීමේ අවශ්‍යතාව තදින් සඳහන් කරා. ඊට පස්සේ පොලිස් බලතල ලබා දීම පිළිබඳවත් ඔවුන්ගේ අවධානය යොමු වුණා.
මීළඟ ප්‍රධානතම උණුසුම් කාරණාව එළමෙන පළාත් පාලන මැතිවරණයයි. දැන් අපි සති කිහිපයක් තිස්සේ සම්බන්ධව ගොනු වෙන කාරණා, ඒ වටා සබඳන කාරණා යවත් කලින කරමින් යන්නේ. මේ සතියේදීත් අපි ඒ ක්‍රියාවලිය ආරම්භ කරමු. මනෝජ්, එතනදී පක්ෂ වශයෙන් පළ කරපු අදහස් සහ ඡන්දය පැවැත්වීමට එරෙහිව යම් පෙත්සමු ඉදිරිපත් කළ තියෙනවා. ඒ සම්බන්ධව වාර්තාවන තොරතුරු පිළිබඳවත් අපි සමුච්චයක් විදිහට සාකච්ඡා කරමු මීළඟට. මනෝජ්,
ඔව්, ඇතැම් දේශපාලන පක්ෂ සක්‍රීයව ඡන්ද වැඩ පටන් ගන්න තියෙනවා. ජාතික ජන බලවේගය මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කරලා ජනරැලි පවත්වමින් යනවා. සමගි ජන බලවේගයේ ඊයේ දවසේ කුරුණෑගලදී රැස්වීමක් පැවැත්වුවා. විශාල ජනතාවක් ඔවුන්ගේ වේදිකාව ඉදිරිපිට රැස්වලා ඉන්නවා අපි දැක්කා. ඡන්දේ කල්දැමීම පිළිබඳව ජාතික ජන බලවේගය සඳහන් කරනවා තිබුණු අවස්ථා ආණ්ඩු උත්සාහ කර අවස්ථා කීපයකදී, නමුත් ඒ සියල්ල ව්‍යර්ථ වෙලා ගියා. තව එක අවස්ථාවයි තියෙන්නේ, ඒ තමයි පෙත්සම විභාගයට ගන්න අවස්ථාව මැතිවරණය පවත්වන්න එපා කියලා දාපු. එතුම කිව්වේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන්න යම් ආකාරයෙන් මැතිවරණ පවත්වන්න කියලා කරපු ඉල්ලීමක් අධිකරණයෙන් අහක දාන එකක් නෑ. ඒ හින්දා ඡන්දේ පැවැත්වෙන එක ස්ථිරයි කියලා ජාතික ජන බලවේගය සඳහන් කළා. සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය එකිනෙකාට ප්‍රතිප්‍රහාර ඉල්ල කරගන්න ස්වභාවයක් දැන් බෙන්ඩුම් කරලා තියෙනවා. ඔවුන් ප්‍රධාන සටන්කරුවන් දෙදෙනාවට පත් වෙලා චෝදනා කරගනිමින් ඉන්නවා. කොමුණත් ඒ මැතිවරණ වේදිකා දෙකම යම් උණුසුම් බවක් පේන්න තියෙනවා. අනෙක් පැත්තෙන් මැතිවරණ කොමිසමට ඇතැම් පිරිස් සිදු කළ තර්ජනයන් පිළිබඳව අදහස් පළ කරලා තිබුණා. SB දිවාරත්න සහ KPP පතිරණ කියන මැතිවරණ කොමිසමේ සාමාජිකයින් දෙදෙනාට දුරකථන ඔස්සේ තර්ජන ඉල්ලවීම පිළිබඳව සඳහන් කළා. ඊයේ දින වෙන විට හොයාගෙන තිබුණ තර්ජනය කිරීම රටින් පිට දුරකථන අංකයක් ඔස්සේ සිද්ධ කරපු තර්ජනය කිරීම කියලා. ඊට පස්සේ පෙරේද දවසේ MM මොහොමඩ් මැතිවරණ කොමිසමේ සමාජිකවරයාට ආයිමත් තර්ජන ඉල්ලවීමක් වාර්තා වුණා. ඒ අතර තමයි MG චාල්ස් මැතිතුමිය මැතිවරණ කොමිසමේ සමාජිකව ඉල්ලා අස්වන බව ගිය බදාදා සඳහන් කරා. දැන් වාර්තා වෙනවා ජනාධිපතිතුමා ඒ ඉල්ලා අස්වීම පිළි අරගෙන නැහැ කියලා. මැතිවරණ කොමිසමේ සභාපතිතුමා කියනවා ඒ ඉල්ලාස්වීම මැතිවරණ කොමිසමට ලබා දුන්නේ නැහැ කියලා. එවැනි තත්ත්වයක් තුළ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඉල්ලාස් වෙනවද කියලා අහපු අවස්ථාවකදී සඳහන් කරේ කිසිසේත් ඔහු අස් කරොත් මිසක් ඔහු අස් වෙන්නේ නැහැ, මේ වැඩපිළිවෙල ඉදිරියට කරගෙන යනවා කියලා මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සඳහන් කළා. ඒ අනුව ඡන්දේ පවත්වන්න අවශ්‍ය වටපිටාව තමයි දැන් මේ වෙනකොට නිර්මාණය වෙලා තියෙන්නේ. 9 වෙනි දරඬු තීන්දුව තමයි යම් විදිහකට වෙනසකට තියෙන්නේ. ඒ හැරුණු විට අනෙක් පසුබිම මැතිවරණය පවත්වීම සඳහා සකස් වෙලා ඉවරයි.
එතකොට මොකද්ද මනෝචර මේ වෙනකොට සාකච්ඡාවක් ඇති වෙලා තියෙන්නේ මේ මැතිවරණය සම්බන්ධව ගැසට් නිවේදනය තාම නිකුත් කළා නෑ කියලා?
ඔව්, මැතිවරණ දිනේ ප්‍රකාශයට පත් කරලා ගැසට් නිවේදනය තාම නිකුත් නොකිරීම ගැන ඔහුගෙන් මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගෙන් විමසීමක් කළා. ඔහු කිව්වේ පළාත් පාලන ආයතනවලට ඉදිරිපත් වෙලා ඉන්න අපේක්ෂකින්ගේ නම් කොටස් ලකුණු මේ වගේ දේවල් සමග ගැසට් නිවේදනය නිකුත් කරන්න ඕනේ. ගැසට් නිවේදනය නිකුත් කිරීම ප්‍රමාද වෙලා තියෙනවා, නමුත් ඉදිරි දින කිහිපේ නිකුත් කරනවා කියලා සඳහන් කළා. ඒ අතර ඊයේ දැක්ක රාජ්‍ය ප්‍රවෘත්ති අධ්‍යක්ෂ රාල්වරයා මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමට අදාළ දින සඳහන් කරලා ගැසට් නිවේදනය නිකුත් කරලා නැහැ කියලා තාම ඔහුගේ අත්සනින් ලිපියක් නිකුත් කරලා තිබුණා. එය ඊයේ ලංකාවේ මාධ්‍ය සඳහන් කළා. මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කියනවා ඒකී තායික්මනින් ගැසට් නිවේදනය නිකුත් කරන බව.
ශ්‍රී ලංකාවේ නවවැනි පාර්ලිමේන්තුවේ තුන්වැනි සැසිවාරය අවසන් කිරීමට ලක්ුණා මේ ගෙවිලගේ සතියේදී හතරවැනි සැසිවාරය ආරම්භ වෙන්නේ කවදාද? ඒ ආරම්භ වෙනකොට සාම්ප්‍රදායිකව සිදුවන ක්‍රියාවලීන් සහ පාර්ලිමේන්තු ක්‍රියාදාමය තුළ සිදුවන වෙනස්කම් සහ යවත්කාලීන කිරීම මොනවද කියලත් අපි දැනගන්න කැමතියි ඊළඟට මනෝජ්.
ඔව්, ජනාධිපතිතුමාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 71 විධිවිධාන යටතේ තියෙන බලය අනුව නවවැනි පාර්ලිමේන්තුවේ තුන්වැනි සැසිවාරය ගිය සිකුරාද අවසන් කළා. ලබන පෙබරවාරි 8 උදේ 10 නවවැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සැසිවාරය තමයි අනුව ආරම්භ වෙන්නේ. 75 නිදහස් සැමරුමත් එක්ක රටේ ක්‍රියාත්මක කරන්න යෝජිත ප්‍රතිපත්ති, ඒත් එක්කම නව නීති අනපනත් සංශෝධන, නිදහසේ සියවස් සැමරුම දක්වා රටේ උන්නතිය වෙනුවෙන් ක්‍රියාත්මක කළ යුතු වැඩපිළිවෙල, මේවා ඉදිරිපත් කරන්න ජනාධිපතිතුමා බලාපොරොත්තු වෙන බව සඳහන් කරලා තිබුණා. උපරිම මාස 2 මේව පාර්ලිමේන්තුවේ වාර අවසන් කරලා තියන්න තියෙන්නේ. මේක සිද්ධ කරන්න ඕන ජනාධිපතිවරයා කරන ප්‍රකාශයකින්. ඒ අනුව ඒ ප්‍රකාශය සිද්ධ කරලා පෙබරවාරි 8 දක්වා පාර්ලිමේන්තුව කල් තිබ්බා. ඒ කියන්නේ වාර අවසන් කරා. එතකොට කථානායකවරයා මේ කාල සීමාව ඇතුලේ ඔහුගේ බලතල අනුව ක්‍රියාත්මක කරනවා දිගටම. ඒ අනුව ලබන 8 උදේ 10 නවවැනි පාර්ලිමේන්තුවේ සිව්වෙනි සැසිවාරය රටේ ඉදිරි වැඩපිළිවෙල පිළිබඳව, ප්‍රතිපත්තීන් පිළිබඳව සහ යෝජිත සැලැස්මවල් පිළිබඳව උත්සවාකාරයෙන් රැස් වෙන අවස්ථාවකදී ජනාධිපතිවරයා පිළිබඳව ප්‍රකාශයක් කරලා ආරම්භ කරන සූදානම් වෙලා තියෙනවා. ඒ සඳහා ජනාධිපතිවරයා සූදානමින් ඉන්නවා සහ කටයුතු කරනවා කියන කාරණේ ජනාධිපතිතුමාගේ සිකුරාද සඳහන් කළා.
SBS ගුවන්විදුලිය ප්‍රවෘත්ති, කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන්විදුලිය සමග.
අපි මේට කලින් සාකච්ඡා කළේ ශ්‍රී ලංකාවේ නවවැනි පාර්ලිමේන්තුවේ තුන්වැනි සැසිවාරය අවසන් කිරීම පිළිබඳව. පාර්ලිමේන්තු සැසිවාරයක් අවසන් කළාට පස්සේ අලුතෙන් පාර්ලිමේන්තු කාරක සභා යළිත් තෝරාපත් කර ගැනීම සිදු වෙනවා. එතනදී අපිට මේ ගිය සතියේදී වාර්තා වෙනවා, කථානායකවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපතිවරයා විදිහට ඔහුගේ ප්‍රධානත්වයෙන්, ඒ කියන්නේ මහින්දයාපා අභිවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ පළමු රැස්වීම සිදු කළා කියලා. එතනදී සිදුවුණු සාකච්ඡා සහ ඇතිවුණු එකඟතා මොනවද මේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභා, කොමිෂන් සභා ආදිය පිහිටවීම පිළිබඳව?
ඔව්, දැන් ව්‍යවස්ථාදායක සභාව ප්‍රථම වතාවට තමයි පහුගිය සතියේ, පහුගිය බදාදා දවසේ රැස්ුණේ. කථානායකවරයා, අගමැතිවරයා සහ විපක්ෂ නායකවරයා නිල බලයෙන් පත් වෙනවා. ජනාධිපතිවරයාගේ නියෝජිතයා විදියට නිමල් සිරිපාල සිල්ලා ඇමතිවරයා, අගමැතිවරයාගේ නියෝජිතයා විදියට සාගර කාර්යව සම්මන්ත්‍රීවරයා, විපක්ෂ නායකවරයාගේ නියෝජිතයා විදියට කබීර් හෂීම් මන්ත්‍රීවරයා මේ අවස්ථාවට නියෝජනය කරන්න නියමිතව තිබුණා. කබීර් හෂීම් මන්ත්‍රීවරයාන වැළැක්විය හැකි හේතුවක් නිසා ඒ ස්ථානයට ආවේ නැහැ. සිවිල් සමාජික 3 පත් කරනවා. ආචාර්ය ප්‍රතාප් රාමනුජන්, වෛද්‍ය අනුලා විජේසුන්දර, ආචාර්ය දිනේෂ් සමරරත්න කියන 3 ඒ අවස්ථාවට සහභාගි වෙලා හිටියා. සුළු පක්ෂ නියෝජිතේ තාම නම් කරලා නැහැ. නමුත් ස්වාධීන කොමිෂන් සභාව ඔබ කිව්වා වගේ දැන් ඒ සඳහා සමාජිකයින් පත් කරන්න තීරණය කරලා තියෙනවා. ක්‍රියාත්මක වන ස්වාධීන කොමිෂන් සභාවල එතකොට මැතිවරණ කොමිසම, සීමා නිර්ණ කොමිසම, රාජ්‍ය සේවා කොමිසම, පොලිස් කොමිසම, විගණන සේවා කොමිසම, මුදල් ප්‍රතිසම්පාදන කොමිසම, මානව හිමිකම් කොමිසම, අල්ලස්සෝ දූෂණ චෝදනා කොමිසම, මේ සියල්ල සඳහා සමාජිකයින් පත් කරන්න නියමිත වෙලා තියෙනවා. එතකොට මේ ස්වාධීන කොමිෂන් සභාවල අලුත් සමාජිකයින් පත් කරන්න අයදුම්පත් කැඳවන්න කථානායකවරයා ප්‍රමුඛ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව කටයුතු කරලා තියෙනවා. මේ ප්‍රථම වතාවට රැස්වුණු අවස්ථාවේකින්ද ඒ පිළිබඳව සුදුසුකම් තියෙන උනන්දුවක් දක්වන අයට ඉල්ලුම්පත් ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලබා දෙනවා කියලා කිව්වා. ඒ හරහා ඉදිරිපත් වන අපේක්ෂකකින් ඒ අනුව කොමිෂන් සභාව ස්ථාපිත කිරීම සිද්ධ කරાવી. මේ පාර්ලිමේන්තුවේ වාර අවසන් කිරීමෙන් බලපෑම් සිද්ධ වෙන්නේ නැහැ කොමිෂන් සභාවලට. ඒ කියන්නේ කාරක පාර්ලිමේන්තුව පත් කරපු කාරක සභාවලට තමයි බලපෑම් සිද්ධ වෙන්නේ. අද කාරක සභාව පත් කිරීම සිද්ධ කරන්න ඕනේ. නමුත් කොමිෂන් සභාවල කාලය ඉක්මවා ගිහිල්ලා තියෙන හින්දා ව්‍යවස්ථාදායක සභාව අලුත් සමාජිකයින් පත් කිරීමේ බලය ලක්කණ්ඩායම නිසා ඔවුන් තීරණය කරලා තියෙනවා ව්‍යවස්ථාදායක සභාව මගින් අලුත් කොමිෂන් සභාව සඳහා පුද්ගලයින් තෝරා ගන්න.
ශ්‍රී ලංකාවේ 75 නිදහස් සැමරුමට ඉතාමත්ම ආසන්න වෙමින් තියෙන්නේ අද ජනවාරි මාසයේ 30 මේ එළඹෙන සෙනසුරාදා දවස, පෙබරවාරි මාසයේ 4 ශ්‍රී ලංකාව රාජ්‍යයක් විදිහට බ්‍රිතාන්‍ය කිරීටයේ නිදහස් වීම සමරනවා 75 වැනි වතාවට. මේක කඩයිම් සංදිස්ථානයක්. මේ සම්බන්ධව ශ්‍රී ලංකාවේ තියෙන සූදානම කොහොමද කියලා දැනගන්න කැමතියි මනෝජ්. මොකද අපි දකිනවා සමාජ මාධ්‍යවලින් මේ සඳහා විවිධ විරෝධතාත් මේ විශාල මුදලක් වැය කරමින් මේවා සමරන්නට උත්සාහ දැරීම පිළිබඳව විරෝධතාත් දකිනවා. ලංකාවේ මේ වෙනකොට මේ සම්බන්ධව තියෙන ජනතා මතය සහ දේශපාලනය පැත්තෙන් ගත්තොතින් ඒ සම්බන්ධව තියෙන සූදානම සහ ක්‍රියාදාමය කොහොමද?
ඔව්, 75 වැනි නිදහස ඔබ කිව්වාගේ කඩයිම් නිදහස උත්සවයක්. නමුත් එය සමරන්න ආණ්ඩු සූදානම් වුණත් ජනතාවගේ පැත්තෙන් බැලුවොත් එතරම් ලොකු කැමැත්තක් නැති බව පේන්න තියෙනවා. ආර්ථිකමය වශයෙන් දුෂ්කරතා රාශියකට මුහුණ දෙන ඉන්න වෙලාවේ 20 කට මිල නිදහස සමරන්න පුළුවන්ද කියලා සඳහන් කරා. හැබැයි දැන් මේ වෙනකොට මේ නිදහස සමරීම සඳහා වියදම් වන මුදල ₹37 කෝටි කියලා වාර්තා වෙනවා. මුදල් වියදම් කිරීම මේ තරම් විශාල මුදලක් ආර්ථිකයට දරා ගන්න බැරි නිසා හැකි තරම් මේ වියදම් අඩු කරන්න කියලා මහ භාණ්ඩාගාරයක් දැනුම් දීලා තියෙනවා කියලා වාර්තා වෙනවා. ඉතින් ඒ අතරේ මේ නිදහස් ඔස්සේ සංවිධාන කටයුතු පිළිබඳව වියදම් පිළිබඳව සාකච්ඡාවක් ප්‍රදේශ කටයුතු අමාත්‍යාංශයේ පැවැත්වුණා. නිදහස් උත්සවයේ සියලු කටයුතු සම්බන්ධ පාර්ශව ඒ සඳහා සහභාගී වුණා. නිදහස් උත්සවයේ සංස්කෘතික උත්සවයට ₹15,000,000 පාපැදි සවාරියක් සමරු නිදහස් සමරු පාපැදි සවාරියක් සංවිධානය කරලා තියෙනවා ₹20,000,000. නිදහස් උත්සවය නරඹන්නේන දකුණු ආසියානු කලාපේ රාජ්‍ය නායකයින් ඒ වගේම ප්‍රභූන් ඔවුන්ගේ නවාතැන් පාසුකම් මේ සඳහා ₹19,000,000 වේදම් කරන්න ඇසමෙන්දු ගත කරලා තියෙනවා කියලා කිව්වා. ඊට අමතරව ₹16,000,000 සමරු කහසේ 1,000,000 නිකුත් කරන්න තියෙනවා. මේ සඳහා මහ බැංකුව මේ නිකුත් කිරීමට ₹22,000,000 ඉල්ලලා තියෙනවා. එතකොට දැන් මේ වගේ වේදම් තියෙද්දී DSN නායක පිළිරුවට මල් මාලාවක් පළඳවන්න ₹97,500 වැය වෙනවා කියලා ජනාධිපතිතුමා සඳහන් කරලා තිබුණා. ඉතින් මේ මල් මාලයක් පළඳවන්න තරම් දෙයකට ₹97,000 තරම් මුදලක් වේදම් කරන්න කියේවා අවම කරගන්න කටයුතු කරන්න කියලා ජනාධිපතිතුමා නිලධාරීන්ට උපදෙස් දීලා තිබුණා. ඊට පස්සේ පොඩි සංවාදයකුත් ගියා. ₹97,000 වේදම් කරන නිකං මල් මාලයක් දාන නෙමෙයි, ඒක උස පිළිරුවක්. ඒ ස්ථානෙට ළඟා වෙන්න පුළුවන් ඒ සඳහා සුදුසු වාහනයක් ඕනේ. ඒකට බකට් එකක් කියලා කියන්නේ. සාමාන්‍ය බකට් එකකුත් හරියන්නේ නැහැ. ප්‍රභූන් ඒ ස්ථානෙට ගොඩ වෙන නිසා ටිකක් සවිශක්තිමත් එකක් ඕනේ. මේකට වියදම් වෙන මුදල ප්‍රමාණවත් මල් මාලාවක් සකස් කර ගැනීම මේ වගේ දේවල් වලට යම් මුදලක් වියදම් වෙනවනි කියලා සාකච්ඡාවක් තිබුණා. ඉතින් කොහොම වුණත් මේවා අඩු කරගන්න කියලා ජනාධිපතිතුමා කිව්වා. දැන් කොළඹවට පාසල් සම්බන්ධ කරගෙන ඔවුන්ට මේ මේකප් එක පවා පාසල් වලින් දරා ගන්න කියන ඉල්ලීමක් කරලා තියෙනවා කියලා වාර්තා වෙනවා. කොහොම වුණත් 75 වැනි නිදහස සම්දිස්ථානයක් විදිහට සමරන්න රජය කටයුතු කරලා තියෙනවා. එතකොට ඔවුන් කියනවා මෙතන ඉඳලා 100 වැනි නිදහස් සමරුම දක්වා ඉතිරි වසර 25ට අවශ්‍ය රටේ සංවර්ධන සැලසුම ඒ හරහා ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා කියලා රජය සඳහන් කරනවා. ඔබ කිව්වාගේ විරෝධතා තිබුණත් විරෝධතා මැද්දේ 75 වැනි නිදහස් සමරුම වෙනුවෙන් ශ්‍රී ලංකාව සූදානම් වෙනවා. ලබන සෙනසුරාදා උත්සවය උත්සවාකාරයෙන් සමරනවා 75 වැනි නිදහස.
අවසාන වශයෙන් අවධානයට ලක් කරන්න කැමති ශ්‍රී ලංකාවේ සිදුවුණු අවසනාවන්ත සිදුවීම පාස්කු ප්‍රහාරය හා සම්බන්ධව ගැට ගැසීගෙන යන තවදුරටත් සාකච්ඡා වෙන කරුණක් පිළිබඳව අපි දන්නවා. දැන් පසුගිය කාලවකවානුවේදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන්න තීන්දුවත් එක්ක දඩමුදල් නියම කරනු ලැබුවා මේ සම්බන්ධව වගකිව යුතු පුද්ගලයන් චූදිතයන් විදිහට නම් කරමින්. ඉතින් ඒ සම්බන්ධව තවදුරටත් අපිට විවිධ පාර්ශ්වවලින් සාකච්ඡා එන අතරතුරේදී කාදිනල්තුමන් මැල්කම් රංජිත් පීරිස් හිමිපාණන් විසින් තවත් විශේෂිත ඉල්ලීමක් කළා තියෙනවා ඔහු ගොනු කරපු පෙත්සමක් සම්බන්ධයෙන්. මේ සම්බන්ධව ටිකක් වැඩිපුර කරුණු විමසා දැනගන්නට කැමතියි. මේ පෙත්සමේ ඇතුළත් වන ඉල්ලීම් සහ ඒ සම්බන්ධව ඔහු ඉදිරිපත් කරන කාරණාව මොනවාද කියලා.
එතුමා කියන්නේ කාදිනල් හිමිපාණන් සඳහන් කරන්නේ පාස්කු ප්‍රහාරය ගැන හොයලා බලපු ජනාධිපති කොමිසම මේ සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන්ට එරෙහිව සිද්ධ කරලා තියෙන නිර්දේශ ක්‍රියාත්මක කරන්න කියලා නීතිපතිවරයාට නියෝගයක් නිකුත් කරන්න කියලා ගොනු කරපු පෙත්සමක් සලකා බලන්න දින දුන්නා. ඒ අනුව මේ 19 වෙනිදා මේ පෙත්සම කඳවන්න අභියාචනා අධිකරණය තීරණය කරලා තියෙනවා. මේ පිළිබඳව සලකා බලපු අවස්ථාවේ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී හිටපු අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයට කිව්වේ මෙවැනි ගැටලු ගැන සොයා බලන්නේ ජාතික පොලිස් කොමිසම. ඒ හින්දා මේ පෙත්සමෙන් ජාතික පොලිස් කොමිසම සමාජිකෙක් විදිහට නම් කරලා නැහැ කියලා නීතිපතිවරයා වෙනුවෙන් පෙනී හිටපු අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා සඳහන් කරා. ඉතින් මේ සංශෝධනය සිද්ධ කරන්න කාදිනල් හිමිපාණන් එමෙන්නත් පෙත්සම් කාර්ය පාර්ශවයට අභියාචනා අධිකරණයේ අවසර දීලා මේ පෙත්සම සලකා බලන්න මේ 19 වෙනිදා දින දීලා තියෙනවා. එතකොට මේ පෙක්ෂමේ වගඋත්තරකරුවන් විදිහට පොලිස්පතිවරයා, බස්නාහිර පළාත බහර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, ඒත් එක්කම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සිසිර කුමාර කියන අය, ඒ වගේම නීතිපතිවරයා ඇතුළු පිරිසක් තමයි නම් කරලා තියෙන්නේ. මේ 19 වෙනිදා මේ පෙක්ෂම සලකා බලන්න දින දීලා තියෙනවා අභියාචනා අධිකරණය මැල්කම් කාඩිනල් රංජිත් හිමිපාණන්ට යොමු කරපු පෙක්ෂම අනුව.
බොහොම ස්තුතියි මනෝජ්. මේ ගෙවිලගේ සතියේ ශ්‍රී ලංකාවේ දේශපාලනික ක්ෂේත්‍රය ඇතුළු ප්‍රධාන කාරණා කිහිපය වාර්තා කරන්න අපිත් එක්ක සම්බන්ධ වීම පිළිබඳව අපි හැමනම් සුපුරුදු ලෙසින් යළිත් සඳුදා දවසේ මේ විශේෂාංගය සමගින් හමු වෙමු. ආයිබෝවන්.
ආයිබෝවන්. බොහොම ස්තුතියි දිලුක්ෂි.
ලයික් කරන්න, ෂෙයාර් කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව follow කරන්න.